ජීවිතයදකින්න. FM දෙරණ අසපුව ධර්ම සාකච්ඡාව.
දිනාටම පින්බර වාසනාවන්ත සුබ ඉරිදා දිනයක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ජීවිතේ ඔබ විවිධ ප්‍රශ්නවලට විවිධ ගැටලුවලට මුහුණ දෙනවා. ඒ හැම ප්‍රශ්නයක්ම ඔබ අභියෝගයක් කරගත්තොත් ඔබට අභියෝගවලට මුහුණ දෙන්න හරිම ලේසි. හැබැයි මේ අභියෝගවලට මුහුණ දෙන්නේ යද්දි වැඩිපුරම සිද්ධ වෙන්නේ සිත්‍රිදී. මේ හිත තමයි හැම තැනකටම ප්‍රබල වෙන්නේ. එහෙනම් ඔබේ හිත ප්‍රබල කරගන්න තරමටම ඔබට පුළුවන් ප්‍රශ්නවලට ලෙහෙසියෙන් මුහුණ දෙන්න. එනං ඒ ලෙහෙසියෙන් මුහුණ දෙන්න ඔබට අවශ්‍ය කරන එක්තරා මෙවලමක් තමයි සම්බුදු දහම කියලා කියන්නේ. සම්බුදු දහමෙන් ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු සපයන්න පුළුවන්. එනං අද දවසේදීත් ඒ සඳහා තමයි මේ ප්‍රවිෂ්ඨය අරගන්නට සූදානම් වන්නේ. අද දවසේදී අසපුව ධර්ම සාකච්ඡාවට වැඩමව බදාල නුගේගොඩ ගංගොඩවිල පඤ්ඤෝදයාරාමය ගාල්ල උණවටුන පීල්ලේ ගොඩ චෛත්‍යාලංකාර පිරිවෙන යන උභය විහාරාධිපති කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය පූජපාද මඩිහේ සුගත සිරිනායක ස්වාමින් වහන්සේ අසපුව ධර්ම සාකච්ඡාවට වැඩම කර තිබෙනවා. දෙවන අම්මිතාත්තේ අප සූදානම් මෙතැන් සිට අසපුව ධර්ම සාකච්ඡාව ඔබ උදෙසා රැගෙනෙන්නට. අපේ හැමදුරනේ හැම දෙයකටම හිත ප්‍රබල කරගන්න කියලා අපේ තථාගත බුදුපියාණන් වහන්සේ අපට දේශනා කරලා තියෙනවා. හැබැයි හිත ප්‍රබල කරගත්තත් සමහර වෙලාවට ශ්‍රී ලාංකික බෞද්ධයා වෙන්න පුළුවන් අධි සංවේදී වෙන අවස්ථා තියෙනවා. සමහර වෙලාවට සංවේදී වෙන්න ඕනේ. හැබැයි මේ සංවේදීකම ඇතුලේ අපි ඊළඟට මොකද කරන්න ඕනේ කියන දේ අපේ මනසට එන්න ඕනේ. හැබැයි හදිසි අපි හිතමු ඔබට සිදුවන ඕනෑම ගැටලුවකදී ඔබට හිතා ගන්න බැරි වෙන අවස්ථාවකදී ඔබ කල්පනා කරනවා මම දැන් මොකද්ද කරන්නේ මේකට කියලා. අන්න එවැනි ප්‍රශ්නාර්ථයකදී ඔබ හැසිරෙන්න ඕනේ කොහොමද? ඔබගේ මනස හැඩගස්වා ගන්න ඕනේ කොහොමද කියන කාරණේ අපි මුලින්ම අපි ගෞරවනීය නායක ස්වාමින් වහන්සේකින් දැනවදාරා ගමු. අපි හැමෝම අපි මේකට කියනවා කම්පණය වෙනවා කියලා. මෙන්න මෙවැනි අවස්ථාවක අපේ මනස යථා තත්ත්වයට පරිවර්තනය කරගන්නේ කොහොමද අපි හැමෝටම?
ඇත්ත වශයෙන් අපේ ගායන් මහත්තයා මේ වෙලාවේ බොහොම හොඳ ප්‍රශ්නයක් තමයි අහුවේ. සමාජයේ හුඟක් දෙනාට තියෙන මූලිකවම හිතුවම අපේ මාත්‍යෝ ප්‍රශ්නය කියන්නෙම වැරදි ලෙස හඳුනා ගැනීම. සංඥංච දිට්ටිංච ඒ අග්ග හේසුං තේ ගට්ටයන්තා විචරන්ති ලෝකේ කියලා කලහ විවාද කියන සූත්‍රයේදී බුදුහාඳුර උගන්වන්නේ වැරදි ලෙස යම් කිසි දෙයක් තේරුම් ගත්තොත් අන්න එතන ගැටලුවක් ඇති බවයි. දැන් තමන්ගේ අම්මා නිවැරදිව තේරුම් ගත්තොත්, තමන්ගේ තාත්තා නිවැරදිව තේරුම් ගත්තොත්, තමාගේ බිරිඳ, තමාගේ ස්වාමියා, තමාගේ දරුවන් නිවැරදිව හඳුනාගත්ත අයට ඒ අය පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. එතකොට එයාගේ සිතුම් පැතුම් දන්නෝ, එයාගේ අභිරුචිය දන්නෝ, එයා කන බොන දේ දන්නෝ, එයා හැසිරෙන දේ දන්නෝ, මේ ඔක්කොම පිළිබඳ අවබෝධයක් තියෙනවා. ඒ වගේම සමාජයේ දේවල් පිළිබඳවත් අපි තේරුම් අරගත්තම අපිට සමාජයෙන් එන ගැටලු තාම හොඳට අවම කරගන්න ඇති කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි අපි මුලින්ම තේරුම් ගන්නට ඕන බුදු සමයට අනුව චිත්තේන නියති ලෝකෝ. සිතින් තමයි ලෝව පාලනය කරන්නේ. එතකොට සිතින් තමයි ලෝව මෙහෙවන්නේ කියන එක පෙන්වා දෙන ආකාරයට දැන් අපේ ගායන මහත්තයෝ මේ අභිධර්මයේ තියෙනවා මේ නියම පහක්. ඒ නියම පහෙන් එකක් තමයි නියාම ධර්ම පහක් චිත්ත නියාමයේ කියන.
එහෙමයි.
දැන් මේ චිත්ත නියාමයේ කියන එක හරීම ලස්සන තැනක්. දැන් ඒක පෙන්නන්නේ දස්සන කෘත්‍ය, සම්පටිච්ඡන කෘත්‍ය, සම්තිරණ කෘත්‍ය, වොත්තපන කෘත්‍ය, ජවන කෘත්‍ය කියලා කරුණ වර්ගයක්. ඒ කියන්නේ දැන් ඔන්න හිතන්න අද අපේ ගයාන් මහත්තයට හිතුණා මේ මට ආරාධනා කරන්න මේ ධර්ම සාකච්ඡාවට එන්න කියලා.
එහෙමයි.
එතකොට ඒ අදහස ඔබතුමාට කොහෙන්ද ආවේ? ආවේ කොහෙන්ද කියලා ඇහුවොත් එකතරේට ඔබතුමාට කියන අනේ හඳු මන් දන්නේ මට හිතුණු හින්දා මං කිව්වා.
එහෙමයි.
එතකොට ඒ වගේ සමාජයේ ඉන්න අයට සමහරලාට පොත බලන්න, එහෙම නැත්නම් පන්සලට යන්න, දානෙ දෙන්න, සිල් රකින්න, මත්පැන් ගන්න, දුරාචාරය දෙන්න, මේ ඔක්කොම එකසරේට සිතුවිල්ලෙන්නේ. තොර මේක එන්නේ කොහොමද කියලා කිසි ජගතෙකුට කියන්න බෑ. තොර පොතේ උගන්නන හැටියට පුබ්බේවසන් නිවාසේන පච්චුප්පන්න හිතේනවා ඒවං තං යායතේ පේමං උප්පලං යතෝදකි. පෙර පුරුද්ද නිසා සංසාරයෙන් ගේනලාද පුරුද්ද සහ නිතර ඒ අරමුණු හමුවීම නිසා තමයි කෙනෙකුට යමක් කරන්න ඕන කියන හැඟීම ඇති වෙන්නේ. ඒ හැඟීම ඇති වුණාට ඇති වුණු හැඟීම් සියල්ලම අපි ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ ක්‍රියාත්මක කරන්නේ මෙන්න මේ චිත්ත නියාමයට අනුවයි. දැන් ඒක විස්තරාත්මක පොඩ්ඩක් කිව්වොත් දැන් පළවෙනි එක තමයි දස්සන කෘත්‍ය. දැන් අපි ගෙදර ඉන්නකොට වුණා අපිට යම්කිසි දෙයක් පේනවා. නැත්තම් පාරේ යනවා. දැන් මේ ඇත්ත ඔන්න වාහනයක ගමනක් යනවා. යනකොට පාරා ඉන්නේ තමන්ගේ පුතා ඉන්නෝ දකින්න. පස්සේ යන්න හරි වන්ට යන්න හරි පුතා ඉන්නෝ දකින්න. දැක්ක ගමන් දස්සන කෘත්‍ය. දැක්ක ගමන් දැකීම පේනවා නේද? එතකොට දෙවෙනි එක මොකද්ද? සම්පටිච්ඡන කෘත්‍ය තමාගේ පුතාය කියලා පිළිගන්න ඇහි. ඒ වගේම සම්තීර්ණ කෘත්‍ය පුතාය කියන බව තීරණය කරනවා. කරලා දැන් ඕන ඔතෙන්ට එනකම් එත ක්ෂණයකින් වෙන්නේ. දස්සන කෘත්‍ය, සම්පටිච්ඡන කෘත්‍ය, සම්තීර්ණ කෘත්‍ය කියන දකිනවා, ඒ වගේම පිළිගන්නවා, තීරණය කරනවා. ඒ තුනම ඉතා ඉක්මනින් වෙනවා. උනාට පස්සේ හතරවෙනි කාරණය තමයි වොත්තපන කෘත්‍ය. වොත්තපන කෘත්‍ය කියන්නේ පින්නතුනි මේ විනිශ්චය කරනවා. දැන් හිතින් තීරණය කරනවා මම පුතත් එක්ක කතා කරනවද නැද්ද? අහක බලාගෙන යනවද? එයත් එක්ක කතා කරනවද? පුතේ කියලා කියනවද? මොකද්ද කියන එක හිතින් තීරණය කරමු, විනිශ්චය කරනවා. ඒ කරලා එපාර ජවන කෘත්‍ය පුතේ කියලා කතා කරනවනම් අන්න එතකොට ක්‍රියාව සිද්ධ වෙනවා. එතකොට ඒ විදිහට තමයි ඒක වෙන්නේ. එතකොට දැන් මේ සමාජයේ ඇති වෙන ගැටලු ඕනම එකක් තමයි මෙන්න මේ ක්‍රියාවලිය යටතේ ක්‍රියාත්මක කරලා තමයි අපි මේ සමාජයේ ඇති වෙන දේවල් වලට උත්තර දෙන්නේ. එතකොට ඒ උත්තර දීමේදී තමයි Tamanට ඉතාම අවශ්‍ය දේ යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය තියෙන්නේ ඇති වෙන්නේ සතිය පදනම් කරගෙනයි. සිහිය සරණට්ඨේන සති කියලා උගන්වපු සිහියෙන් තොරව අපි රූපයක් දැස බැලුවොත් එක්ක රාගය ඇති වෙනවා, එක්ක දේශය ඇති වෙනවා. එව නැත්තම් සිහියෙන් තොරව ශබ්දයක් ඇහුවොත් රාගය ඇති වෙනවා, දේශය ඇති වෙනවා. මේ විදිහට තමයි පොතේ උගන්වන්නේ අභිජ්ජා දෝමනස්සං කියලා අර සතිපට්ඨාන සූත්‍රයේදී. ඉතින් ඒ නිසා අපි හැම දෙයක් පිළිබඳ හොඳට සිහියෙන් ගන්නට ඕන. සිහිය අර්ථවත් වෙන්නේ යෝනිසෝ මනසිකාරය නැත්තම් ප්‍රඥාවෙන් අවබෝධයෙන් කරුණු තේරුම් ගැනීමෙන් කටයුතු කිරීම තුළයි. එතකොට මෙන්න මේ සිහියෙන් සහ යෝනිසෝ මනසිකාරයෙන් සමාජයේ ඇතිවෙන දේ දිහා බලන්න පුළුවන් නම් අපිට කවදාවත් හිත කම්පණය වෙන දේවල් ඇති වෙන්නේ නැහැ. දැන් ප්‍රධාන වශයෙන් ගත්තම බුද්ධාගමේ උගන්වන ඉතාම සුවිශේෂ තැනක් තමයි ওই දිට්ඨ ධම්ම වේදනීය කතාව.
එහෙමයි.
දැන් ඒ කර්මය ගැන උගන්වන තැන පෙන්වන්නේ දැන් මෙලෝ වශයෙන් විපාක දෙනවා. දැන් මම ඕනම තරම් ධර්ම දේශනා අවදි තහලා තියෙනවා. අපේ දායකයත්තු දිට්ඨ ධම්ම වේදනීය කියන්නේ මොකද්ද කියපු ගමන් මෙලෝ වශයෙන් විපාක දෙනවයි කියලා කියනවා. නමුත් උඟ දෙනා දන්නේ මොකද්ද කොහොමද මෙලෝ වශයෙන් විපාක දෙන්නේ? දැන් මේ ඇත්ත දානයක් දුන්නා නම් කොහොමද මෙලෝ වශයෙන් විපාක දෙන්නේ? එහෙම නැත්නම් සතෙක් මරුවා නම් කොහොමද මෙලෝ වශයෙන් විපාක දෙන්නේ? අහුවම උඟ දෙනකට උත්තරයක් නැහැ.
එහෙමයි.
උඟ දෙනා උකට කියන්නේ හොඳ වැඩ කරාම සතුටු වෙනවයි කියන එකයි. දැන් හාඳුරනේ අපි දානයක් දුන්නම අපිට ලොකු සතුටක් ඇති වෙනවා. ඒක තමයි මෙලෝ වශයෙන් විපාකේ. නමුත් මම හිතන්නේ ওই සතුට කියන එකට වැඩිය දෙයක් විතර තියෙනවා. මොකද හේතුව සතුට කියන එක මිනිසුන්ට ලැබෙනෝ හොඳ වැඩ වෙන්ම නරක වැඩ කරාම.
එහෙමයි.
දැන් ඉගෙන ගන්න කැමති කෙනෙකුට පොතක් පතක් ලැබුණොත් එයා සතුට වෙනවා. ණය වෙච්ච එක ණය ගවා ගත්තම සතුට වෙනවා. ලෙඩ වෙච්ච එක ලෙඩ හොඳුනාම සතුට වෙනවා. මම මෙහෙම කිව්වොත් මත්පැන් බොන්න කැමති එක්කෙනාට මත්පැන් ටිකක් ලැබුණොම සතුට වෙනවා. දුම් ඇටි බොන්න කැමති එක්කෙනාට දුම් ඇටියක් ලැබුණොම සතුට වෙනවා. ඒතර කාටවත් ඒක සතුට නෙමෙයි කියන්න බෑ. එතකොට දැන් මේ අපේ ගයන් මහත්තයට තියෙන සතුට නෙමෙයි මේ මට තියෙන්නේ. මට තියෙන සතුට නෙමෙයි තව එක්කෙනෙකුට තියෙන්නේ. එතකොට එක එක්කෙනාට සතුට වෙනස්. ඒ නිසා සතුට කියන එක විද්වතුන් අර්ථකථනය කරලා තියෙන්නේ තනි තනි අත්දැකීමක් කියලා. ඒ නිසා හොඳ වැඩ කරාම අපිට ලැබෙන්නේ සතුටට එහා ගිය දෙයක්. ඒක තමයි සැනසීම කියලා කියන්නේ බුද්ධාගමේ. සැනසීම කියන එක කවදාවත් නරක වැඩ කරලා ලැබෙන්නේ නැහැ. ඉතින් නරක වැඩ කරා මිනිසුන්ට ලැබෙන්නේ ප්‍රධානම දේ තමයි විඳවීම. දැන් කවුරුවත් කියන්නේ නැහැ තමන් අපි හිතමු දැන් කෙනෙක් ඔන්න ගුවන් යානේ යනකොට මත්පැන් ටිකක් ගත්තා. හිතන්න ගුවන් යානේදී මත්පැන් ගත්තා කියලා මේ ආකාශයේදී එහෙම ගත්තත් තමන්ගේ හිත දන්නෝ තමන් ඒ වැරද්ද කළාය කියලා. ඉතින් ඒ නිසා කෙනෙකුට දුරාචාරය කරන්න මේ මහ පොළවේ නෙවෙයි කොයිම හිටියත් බුදුහාරු ගන්නන් නාන් තලික්කේ නසමුද්ද මජ්ජේ නපබ්බ තානං විවරං පවිස්ස නවිජ්ජතිසෝ ජගතිප්ප දේශෝ යත්තට්ටිතෝ මුච්චෙය්‍ය පාපකම්ම. ආකාශ හිටියත් මහසවුර හිටියත් පර්වත කුහරයක හිටියත් ලෝකෙ කොහේ කොතන හිටියත් පවක් කරා නම් ඒ විපාකේ ලැබෙනවමයි. ඒ නිසා මෙලෝ වශයෙන් තමන් විඳවන්න වෙනවා තමන් වැරදි වැඩ කරාම. ඉතින් ඒ නිසා අපි සමාජයට මූණ දෙනකොට අපි හිතන්න ඕන අපි අනේකාට නරකක් කරන්න නරකයි. මොකද නරක කරාම තමන් මෙලෝ වශයෙන් විඳවනවා. එයාට ඒකේ අවඩ වෙනවටත් ඉස්සෙල්ලා තමන් හිතින් තමන්ට විඳවන්න වෙනවා. එහෙම හිතලා අපි නිතරම අනේකාගේ යහපත වෙනුවෙන් කටයුතු යොදන්න ඕන. මං හිතන්නේ අපේ ගායන් මහත්තය දන්නෝ බුද්ධාගමේ මේ සඳහා උගන්නන ලස්සනම ඉගැන්වීම තමයි මුදිතා ගුණය කියන්නේ.
එහෙමයි.
මුදිතාව කියන්නේ අනිත් එක්කෙනාගේ දියුණුව දැකලා සන්තෝෂ වෙන එක. ඉතින් ඒ නිසා අපිට පුළුවන් නම් අපේ රටේ මිනිස්සු දියුණුවව දැකලා සතුටු වෙන්න, අපේ ගමේ මිනිස්සු දියුණු වෙන දැකලා සතුටු වෙන්න, අපේ ගෙදර මිනිස්සු දියුණු වෙනව දැකලා සතුටු වෙන්න, මම හිතන්නේ ඒක තමයි කිසිම ප්‍රශ්නයක් නැතුව ජීවත් වීමේ මූලික මාවත වශයෙන් බුදු සමයේ උගන්වන්නේ කියලයි මට හිතෙන්නේ.
එම පැහැඳුරුනේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය පූජපාද මඩිහේ සුගත සිරිනායක ස්වාමීන් වහන්සේ තමයි දෑබර අමිතාත් මේ විදිහට හිත තමයි හැම තැනකදීම අපිට අවශ්‍ය වෙන්නේ. මේ හිතට එන සමහර ගැටලු සමහර ප්‍රශ්න විසඳා ගන්න Tamanටම අපහසු වෙනවා. අන්න එවැනි අවස්ථාවකදී ඔබ කොහොමද කල්පනා කරන්න, ඔබ කොහොමද හැසිරෙන්න ඕනේ, ඔබේ මනස කොහොමද හැඩගස්වා ගන්න ඕනේ කියන කාරණේ තමයි ආරම්භයේදීම පූජපාද ආචාර්ය මඩිහේ සුගත සිරිනායක ස්වාමින් වහන්සේ අපේ අම්මලා තාත්තලාට දුවල පුතාලට විග්‍රහ කර දුන්නේ. අපේ හැමදෙරනේ ලංකාවේ එන්නෙම මානසික රෝගීන්ගේ වැඩිවීමක් අපට පෙන්නුම් කරනවා. හැබැයි අපේ හැමදෙරනේ මේ මානසික රෝගීන් වැඩිවීමේ කියන මේ ප්‍රශ්නේදී අපට පිළිතුරු හොයන්න පුළුවන් සම්බුදු දහමෙන්. මේ හැම ප්‍රශ්නයක්ම පටන් ගන්න අපේ හැමදෙරනේ පෞල් පසුබිමත් එක්ක. ඕනම තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්, විශේෂයෙන්ම මේ වැඩිපුර මානසික රෝගීන් බවට පරිවර්තනය වෙලා තිබෙන්නේ පිරිමි පාර්ශවය. මේ අධික මානසික පීඩනය මෙයට බලපානවා අපේ හැමදෙරනේ. ඒ නිසා මම කැමතියි අපේ හැමදෙරනේ සමහරట్లాට වර්තමානයේ බෙහෙත් පවා අපේ මේ ශ්‍රී ලාංකිකයින් ලබා ගන්නට පුරුදු වෙලා තියෙන සමහරట్లాට බෙහෙත් වලට ඇබ්බැහි වෙලා තියෙනවා. ඇහුවොත් මානසික ගැටලුවක් කියලා කියනවා. ඒ වගේම මානසික වෛද්‍යවරුන් කරා යොමු කරන්න එන්න පෙළඹිලා තියෙනවා. ඒ නිසා අපේ හැමදෙරනේ මේ සම්බුදු දහමෙන් ලොව ඉන්න හොඳම වෛද්‍යවරයා තමයි අපේ බුදුහාමුදුරුවෝ. එනිසා අපේ හැමෝටම මම කැමති මේ මානසික රෝගීන් එන්නේ වැඩි වෙන හේතුවටත්, මානසික ගැටලු වලටත්, එම නැත්නම් මේ අධික පීඩණයටත් බලපාන හේතු සාධක වලට අපේ බුදුදහමින් අපට පෙන්වා දෙන්න පුළුවන් කරුණු මොනවද අපේ හැමෝටම?
අත්‍යවශ්‍යම අපි වාද්‍ය බොහොම හොඳ කාලීන ප්‍රශ්නයක් ඔබතුමා අහන්නේ. විශේෂයෙන්ම දැන් මානසික ගැටලු ඇති වෙන්න ප්‍රධානම හේතුව තමයි අතෘප්තිකර බව. තමාගේ තමාන්ට සතුටු වෙන්න බැරි කව, නැත්තම් කොච්චර ලැබුණත් මදි බව, අප්පිච්චතා සන්තුට්ඨිතා සුබරිතා කියන බුද්ධාගමේ උගන්වන සුවිශේෂ ගුණ. ඒ කියන්නේ අල්පේච්ඡ බව, ආසාවන් අඩු බව, සුබරතා බොහොම පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් බව, ඒ වගේම සන්තුට්ඨිතා සතුටින් යුක්ත බව, මෙන්න මේවා නැති නිසා තමයි උඟ දෙනාට මේ මානසික රෝග ඇති වෙන්නේ. දැන් බලන්න අපේ අයට මොන තරම් දුන්නත් මදිනේ. දැන් උදා ඉතාම සරල උදාහරණයක් මම මේක ගත්තට මේ වෘත්තියේ ඉන්න ඇත්තෝ නරක විදියට අදහස් කරන්න එපා. දැන් සමහර වෘත්තිකයන් ඉන්නවා දිනපතා සමහරලාට රුපියල් 2000ක් 3000ක් ඒ වෘත්තිය කරලා ගන්නවා. ඒ ගත්තට ඒ ඇත්තන්ට ඊළඟ දවසේ උදේ වෙනකොට මුදලක් නැහැ තමන්ගේ ජීවිතාව ගෙනියන්න.
එහෙමයි.
ඉතින් ඒ වගේ වෘත්තිකයෝ ලංකාවේ කොච්චර ඉන්නවද? ඒ ඇත්තන්ට ප්‍රධානතම වෙලා තියෙන්නේ ආශාවන් වැඩි බව, එක එක දේවල් කරන්න හිතන කම. දැන් ඒ සාමාන්‍ය ජනතාව කියමු, ඉහළ පෙළේ ඉන්න අය බලන්න, සමහරලාට ඉහළම වෘත්තිකයන් වශයෙන් ඉන්න අය ලක්ෂ 3-4 පඩි ගන්න, නැත්තම් වේතනේ වශයෙන් ඒ වගේ විශාල මුදල් උපයන අය පවා සමහර වෙලාවට ඊළඟ මාසේ කටයුතු කරගන්න ඒ ඇත්තන්ට මුදලක් නැහැ. සමහර ඇත්තෝ ඉඩකඩම් පවා සමහරලාට විකුණන්නට උගස් තියන්නට වෙන මට්ටම සමහර ඇත්තන්ට මාසයක් කමාරක් තමන්ගේ වේතනේ නොලැබුණොත් වෙනවා. ඔයි වගේ ප්‍රශ්නවලට හේතුව තමයි මහිච්ඡතාවේ නැත්තම් බොහෝ ආසාවන් වැඩිකම. ඒ වගේම සරල දිවිපැවැත්මට හුරු නොවීම, එක එක්කෙනා පරයා කටයුතු කිරීම, මට අරයට වැඩිය මම කරන්න ඕන කියන හැඟීම, තමන්ගේ ජීවිකාව දැන් බලන්න ආහාර පාන කියන එක වුණත් දැන් හුඟක් දෙනා පින්නතුනි වෙලා තියෙන්නේ තමන්ගේ සරල ආහාරයක් ගන්න. සමහරලාට සංකීර්ණ ආහාර වේලක් ගන්න. ඒ ගත්තට පස්සේ මොකද වෙන්නේ? විවිධ තෙල් වැඩි වෙනවා, විවිධ ප්‍රශ්න. ඊළඟට ඉතින් බෙහෙත් අරගෙන ඉවරයක් නැහැ. එතකොට ওই වගේ විවිධ ප්‍රශ්න. ඒ නිසා අපි ජීවිතය සරල කරගත්ත තරමට ඉතාම පහසුයි පවත්වාගෙන යන්න. ඕනට වැඩිය ආසාවන් ඇති කරගත්ත තරමට තමන්ගේ ජීවිතයේ ප්‍රශ්න වැඩි. ඉතින් ඒ නිසා අපි හැම විටම හිතන්නට ඕන අපි මහ පොළොවේ අඩිය ගහලා ඉන්න අය. ඉතින් ඒ වගේ ඒ නිසා අපිට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. දැන් බලන්න චක්කවර්ති සීනා සූත්‍රයේ බුදුහාර ඉතාව ලස්සනට මේක උගන්වනවා අපේ මාත්‍යෝ.
එහෙමයි.
ගෝචරේ භික්කවේ චරත සකේ පෙත්තිකේ විසයේ. බලන්න කොච්චර වටන බුදු අදරද්ද කියලා. බුදුහාර උගන්වන්නේ මහන්නේ තමන්ගේ තාත්තගේ සීමාවේ හැසිරෙන්න. පෙත්තිකේ විසයේ කියන්නේ තාත්තගේ සීමාවේ. තොර තාත්තගේ සීමාවේ හැසිරෙනවා කියන එකේ අදහස මොකද්ද? තමන්ට කර තමන්ගේ පියා අභිමුවා යන්න නැත්නම් තමන්ගේ ශාස්ත්‍රවරයා පෙන්වූ මාවත අභිමුවා යන්න කටයුතු කරන්න ගියොත් ඒ ඇත්තන්ට පවතින බැරුව යනවා. ඉතින් ඒ නිසා අපි මහන්සි අරගන්න ඕන සමාජයේ වෙනස් වෙනකොට වෙනස් වෙන සමාජයට යොමු වෙන්න. එහෙම නැත්නම් අර ගම් පෙරළිය අපිට උගන්වපු කයිසාරුවත් මොහන්දිරම්ට උණු වැඩේ වෙන්නේ. ඉතින් ඒ වගේම ජීවිතය සරල කරගන්න. සරල දිවි පැවැත්ම තමයි ජීවිතයේ මිනිස්සෙකුට සන්තෝෂයටත් එහා ගිය සැනසීම ගෙනල්ලා දෙන්නේ. එහෙම නැත්නම් හැමදාම විඳවීමෙන් කටයුතු කරන්ටයි වෙන්නේ. ඉතින් ඒ නිසා අපි හිතනවා මේ මානසික රෝගීන් බවට පත් වෙන්නට උඟ දෙනාට වෙලා තියෙන්නේ මහච්චතාවේ නැත්තං ආසාවන් වැඩි බව, බලාපොරොත්තු වැඩි බව, අතෘප්ති කර බව, තෘෂ්ණාවට දාශයන් වීම, මේ වගේ අදහස් නිසා ඒ අය අර සුබරතාවය නෑ, ඒ වගේම සන්තුට්ටිතාවේ නෑ, ඒ වගේ දේවල් ඒ ඇත්ත සල්ල උකපුත්ති කියන තත්ත්වේ නෑ. ඒ නිසා ඒ ඇත්ත ඔයි වගේ ගුණාංග තමන්ගේ ජීවිතයෙන් ඈත් වෙන්න විවිධ දේවල් පසුපස හඹා ගිහිල්ලා සමහරලාට න කහාපන වස්සේන තිත්ති කාමේ සුවිජ්ජති. කහවණු මහවැස්සක් වටුණත් ඇතිවීමක් නැහැ. ඉතින් වේරම්බ ජාතකයේ උගන්වන්නේ කාරණාව. ඉතින් ඒ නිසා අපි කිසි දවසක ඕනෝට වැඩිය බලාපොරොත්තු ඇති කරගන්න හොඳත් නැහැ. බලාපොරොත්තුවක් නැතුව ඉන්නත් හොඳත් නැහැ. ඒකයි මධ්‍යම ප්‍රතිපදාව. මේක හොඳටම විස්තර කරන තැන තමයි උත්සාහයේ පිළිබඳ තැන. දැන් අපේ මාත්‍යා දන්නවා බුද්ධාගමේ තියෙන පළවෙනිම වචනේ තමයි අප්‍රමාදය. නමුත් මේ අප්‍රමාදය කියන එක බුදුහාර උගන්වන්නේ අච්චාරද්දස අනාරද්ද කියන දෙකින් තොරවයි. දැන් ඒ කියන්නේ අච්චාරද්ද කියන්නේ ඕනෝට වැඩි උත්සාහ කිරීම. අනාරද්ද කියන්නේ උත්සාහ නොකිරීම. දැන් හිටානින්ද සාමාන්‍ය පෙළ විභාගයේ පවත්තර නිසා මේ උදාහරණේ හරිම හොඳ වෙයි. දැන් අපේ ළමයි බලන්න සමහරලාට අවුරුද්දේ මුල් කාලේ ඉඳලම තමන්ගේ අධ්‍යයන වැඩ පාඩම් වැඩ ගැන ඒ තරම් සැලකිල්ලක් නැතුව ඉඳලා විභාගයට ඔන්න කිට්ටු වෙනකොට මොකද කරන්නේ? පාඩම් කරන්න පටන් ගන්නවා. පටන් අරගෙන පාඩම් කරනවා. එපාර නිදිමත එනවා කියලා වතුර බේසම කකුල් දාගෙන ඉන්නවා. එපාර ඔළුවේ උඩ වතුර රඳවගෙන ඉන්නවා. ඔහොම ඔහොම කර කර දැන් පාඩම් කරනවා. ඉතින් ටික දවසක් යනකොට මොකද වෙන්නේ? දන්නේම නැහැ ලෙඩ වෙනවා, විභාග ලියන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා අච්චාර දෝනට වැඩි උත්සාහ වෙන්න එපයි කියලා බුදුහාමර දේශනා කළා. ඒ වගේම අනාරද්ද. අනාරද්ද කියන්නේ පින්නතුනේ සමාරු ගණන් ගන්නෑ, උත්සාහයක් නෑ, දිනු වෙන්න හිතන්නේ. ඔය ලැබෙනව නම් ලැබෙයි නේද? අපි කොච්චර උත්සාහ වුණත් වැඩන්නේ නෑ. තමන්ගේ වෙලාව එන්න ඕන. ඔය විදිහට සමහර අයත් කියන්නේ බුදුහාරු මේ අපේ පැරණි සංස්කෘත සාහිත්‍යයේ තියෙන්නේ කොහොමද මේ එහෙම කවුරුවත් දෙනවයි කියලා හිතන්නේ නැත්තම් එහෙම තමන්ට ඉබේම ලැබෙනවයි කියලා හිතන්නේ කම්මැලි මිනිස්සු කියලා. දෛවේන දේය මිතිකා පුරිසා උද්‍යෝගිනම් පුරුෂ සිංහාශ්‍ය මුපයිති ලක්ෂ්මී. දෛවේන දේය මිතිකා පුරිසා වදන් දෛවං විහත්‍ය කුරු පෞරුෂ මාත්ම ශක්ත්‍යා යත්නේ කෘතේ යදින සිද්ධති කෝත්‍ර දෝස. ඒ කියන්නේ උද්‍යෝගිමත් පුරුෂ සිංහයා කරා ශ්‍රියා කාන්තාව පැමිණි දෛවයෙන් දෙනවා කියන්නේ කම්මැලි මිනිස්සු. දෛවයේ අත්තරල උත්සාහයෙන් කටයුතු කරන්නේ නම් තමන්ගේ අර්ථ සිද්ධිය සිදු වෙනවාමයි. ඉතින් නහි සුප්තස්ස සිංහස්ස ප්‍රවිසන්ති මෘකේ මෘගා, සිංහයයි කියන කැලේ රජා වෙච්ච සිංහය වුණත් නිදාගෙන හිටියොත් සතුන් ඇවිල්ලා සිංහය කට ඇතුලේ රිංගන්නේ අනේ අපේ රජුරෝ නිදි බඩගිනි ඇති කියලා කට ඇතුලේ රිංගන්නේ. සිංහය වුණත් අල්ල ගිහිලා සතුන් අල්ලගෙන උගේ ආහාරය සොයා ගන්න ඕන. ඉතින් ඒ නිසා උත්සාහවත් විය යුතුයි. නමුත් ඕනට වැඩි උත්සාහවත් වෙන්න හොඳත් නැහැ, උත්සාහවත් නොවී ඉන්න හොඳත් නැහැ. ඉතින් ඒ නිසා මේ හැම දෙයකටම ඉතාම හොඳ ක්‍රමයක් බුදුහාරෝ ඉගැන්වුවේ. ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාව. ඒ මධ්‍යම ප්‍රතිපදාවේ කටයුතු කරනකොට මොකද වෙන්නේ? තමන්ට ජීවිතේ පවත්වන්න හරි පහසුයි. දැන් බලන්න ඉගෙන ගන්න ළමයි ඉන්නවා. සමහර ළමයි මොකද වෙන්නේ? ජීවිතේ පොත විතරයි. පොත බලන එක විතරයි, පාඩම් කරන එක විතරයි. සමහරලාට අම්මට උදව් වෙන කුස්සියට යන්නේ නැහැ. සමහරට තාත්තගේ රාජකාරී කටයුතු වලට උදව් වෙන්නේ නැහැ. මිදුලක් අතු ගන්න නැහැ. සමහරලාට පන්සලකට යන්නේ නැහැ. පින්කමකට යන්නේ නැහැ. සමහරලාට ඔය විවරයක් නැති පොතේම විතරයි සමහර අය ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? ඇත්තන්ට ඉදිරි අනාගතයක් නැහැ. සමහර ළමයි මොකද කරන්නේ? ඒ කට්ටිය සමාජීය වැඩ විතරමයි මේ දන්සල් දෙනවා. එතකොට තොරන් ගහනවා. ඒ වගේ විවිධ ආගමික වැඩ, සමාජීය වැඩ, දේශපාලන වැඩ ඕවා ඊයේදිලා ඉන්නවා ඉගෙන ගන්න. එම නැත්නම් සමහර ළමයි බලන්න ක්‍රීඩාවමයි. ක්‍රීඩාව දරුවෙකුට හරිම අවශ්‍යයි. නමුත් ඕනෝට වැඩිය ක්‍රීඩාව කරන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? එයාට ඉගෙන ගන්න හම් වෙන්නේ නැහැ. සමහර ළමයි ක්‍රීඩාවෙ ඉඳලා ඒ ඇත්තෝ ඉතින් ක්‍රීඩා කර කර ඉන්නව මිස කිසිම දෙයක් දන්නේ නැහැ. සමහර ළාට ඉංග්‍රීසි වචනයක් කඩපාඩම් කරගෙන නැහැ, භාෂාව හසුරවන්න බෑ. සමහර ළාට බොහෝම දක්ෂ දරුවෝ ඉහළට ගිහිල්ලා ලොකු ස්ථාන වලට ගියාම සමහර ළාට ඒ ඇත්තන්ට ඉංග්‍රීසි භාෂාව කතා කරන්න බැරි නිසා හරිම මේ අපහසුවට පත් වෙච්ච අවස්ථා අපි දැකලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ දරුවෝ වශයෙන් ඉගෙන ගන්න දරුවන්ට අපි විශේෂයෙන් මේ ඉරිද දවසේ කියන්නේ, ඉගෙන ගන්න ළමයි හොඳට මහන්සිලා ඉංග්‍රීසි භාෂාවත් අපේ පාලි සංස්කෘත වගේ භාෂාව ඉගෙන ගන්න අපහසු නැත්, ඉංග්‍රීසි ඉගෙන ගන්න පහසුයි. ඉතින් ඉංග්‍රීසි ටික ඉගෙන ගන්නට ඕන. අනිත් අපේ බෞද්ධ විෂයන් වගේම අනිකුත් පරිගණක විද්‍යාව මේවා මහන්සියෙන් හදාරන්න ඕනේ. එතකොට තමයි අපිට වර්තමාන ලෝකයේත් කටයුතු කරන්න ඕනේ. හැබැයි එහෙම කරනවා කියලා දැන් සමහර කෙනෙක් පරිගණකයේ කරනවා කියලා මුළු ජීවිත කාලයම පරිගණකයේ විතරක් හිටියොත් එයාගේ ජීවිතේ කිසිම අර්ථවත් බවක් නැහැ. දැන් අපේ තරුණ ළමයි අපි දන්නවා සමහරුන්ට පරිගණකයේ මේ විවෘත කරගත්තට පස්සේ වෙන ලෝකයක් නැහැ. ඒ තනි කරම පරිගණකේ. එතකොට ඒ වගේ වුණොත් අපිට සමාජයක් නැතුව යනවා. ඉතින් ඒ නිසා මේ දෙකටම මැදිව තමයි යන්න ඕනේ. එතකොට අපිට හරිම නිදහස් නිවහල් ජීවිතයක් ගත කරන්න පුළුවන්කම ලැබෙනවා.
එම පැහැඳුරුනේ අසපුව ධර්ම සාකච්ඡාව කියලා කියන්නේ ප්‍රායෝගික කරුණු සාකච්ඡා කරන වැඩසටහනක්. ඒ නිසාම තමයි පුංචි දරුවා ගින්දන් තරුණ දුවල පුතාලා ගින්දන් වැඩිහිටි අම්මලා තාත්තලා දක්වා හැම දිනාම ඉරිදා උදෑසන 7ට අසපුව ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන්නේ. අපේ හඳුරන්නේ ඊළඟට මගේ ප්‍රශ්නේ වෙන්නේ වෙනත් ප්‍රශ්නයක්. මේක ටිකක් වෙනස් ආකාරයකට අපේ හඳුර ඉදිරිපත් කරන. අපේ හඳුරන්නේ සමහර වෙලාවට අපේ ජීවිතේ අපි හිතමු දරුවෙක් වෙන්න පුළුවන්, ආයතනික වැඩ කරන සේවක මහතෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම ඕනෑම තැනක වැඩ කරන, එහෙනම් ඕනෑම තැනක පෙනී සිටින කෙනෙක් වෙන්න පුළුවන්. අපේ හඳුරන්නේ අපි හිතමු ඔහු වැඩ කරගෙන යනවා, හොඳට වැඩ කරන්න පුළුවන් දක්ෂයෙක්. හැබැයි මේ විදිහට වැඩ කරගෙන යනකොට ඔහු අතින් අත්තරද්දක් වෙන්න පුළුවන්. ඔහු අතින් යම්කිසි දෙයක්, ඔහු හිතලා මතලා කරන දෙයක් නෙමෙයි, ඔහු අතින් යම්කිසි මේ විදිහට අත්තරද්දක් ද වුණාම අපි ඔහුට චෝදනා කරනවා වෙන්න පුළුවන්, ඔහුට බනිනවා වෙන්න පුළුවන්, ඔහු අපහසුතාවයට පත් කරනවා වෙන්න පුළුවන්. හැබැයි බුදුහාමුදුරුව කෙනෙක්ගේ වැරද්දක් දැකලා ඒ වැරද්ද පෙන්වා දෙන වෙනස්ම ආකාරයකට. සමහර වෙලාවට අපි හිතමු කෙනෙක් අතින් අතපසු වීමක් වෙලා වැරද්දක් සිද්ධ වෙනවා. ඒ වැරද්ද සිද්ධ වුණාමත් අපමහා තථාගත බුදුපියන් වහන්සේ ඔහුගේ තියෙන හොඳ ගතිගුණ මතු කරලයි ඔහුගේ වැරද්ද පෙන්වා දෙන්නේ. හැබැයි වර්තමාන ප්‍රායෝගික සමාජයේ හොඳට වැඩ කරන කෙනෙකුට යම්කිසි වැරද්දක් සිද්ධ වුණාම ඔහුගේ වැරද්ද අපි හැම දිනම ඉස්සරහා ඉස්මතු කරලා ඒ වැරද්දම ඔහුට ආය කරන විදිහට අපි පෙළඹවීමක් සිද්ධ කරනවා. ඒ නිසා අපේ හඳුරු මම කැමති මෙන්න මේ ප්‍රායෝගික කාරණේට අපේ හඳුරු සම්බුදු දහමෙන් විසඳුම් අපට ලබා දෙනවා නම් ඉතාමත් වටිනවා අපේ හඳුරුට.
හොඳයි. දැන් අපේ ගායත් මහත්තයා වර්තමානයේ හුඟව දෙනකොට ඇති වෙන ගැටලුවක් ගැන මේ ඉදිරිපත් කළේ. ඉතින් මේකට ලස්සනම දැන තමයි දැන් මාස 4ක් Tamanට ගාතාවක් කටපාඩම් කරගන්න බැරි වුණාය කියලා දැන් තමන්ගේම අයියා මොකද කරන්නේ පන්සලෙන් යන්න කියලා එළවනු.
එහෙමයි.
එළෙව්වට පස්සේ දැන් මේ පොඩි හාදරු ගිහිල්ලා ගේට්ටුව ළඟ නැත්තම් ප්‍රවේශද්වාරයේ ළඟ ඉන්නෝ දැක්ක මොකද කරන්නේ බුදුහාඳුර එතෙන්ට එනෝ. භගවා තත් ආගංචි සීසා මයිහං පරාමසි. හත්තේන මං ගහිත්වාන සංඝාරාමං පවේසෙයි. බුදුහාඳුර ළඟට ආවා. ඔළු අත ගෑවා. අතින් අල්ලගෙන පන්සලට එක්කරගෙන ගියා. බලන්න මොනතරම් හොඳ තාත්තා කෙනෙක්ද කියලා බුදුහාඳුර. එතකොට මෙයාට කිව්වා හරි ඔයා පාඩම් කරන්න ඕනේ නැහැ. මං ඔයාට දෙන්නම් රෙදි කෑල්ලක්. මේක අතේ තියාගෙන රජෝ හරණං කියලා පිරිමදින්න කිව්වම ඒක කරලා තමයි උන්වහන්සේ පස්සෙර අරහත් වෙන්න පත් වෙන්නේ. ඒ වගේ බුදුහාඳුරන්ගේ ක්‍රමය කිසිම කෙනෙක් නරකෙයි කියලා ඈතකට පැත්තකට තල්ලු කරන එක නෙමෙයි. වැරද්දක් උනායි කියලා එයාට සම්පූර්ණ සාසනෙන් ඉවත් කරන එක නෙමෙයි. බුදුහාඳුර හැම විටම දේශනා කළේ මේ ලෝකේ කිසිම කෙනෙකුට සර්ව සම්පූර්ණ කිසි කෙනෙක් නැත්තම් කිසිම වැරද්දක් නැති කරන කෙනෙක් නැතිව ඉන්න පෘථග්ජන මනුස්සයෙක් දකින්න බැරි බවයි. එහෙම දකින්න පුළුවන් එක වාය රහතන් වහන්සේලා පමණයි. ඒක නිසානේ දැන් අපේ සිංහල සංස්කෘතියට ඇවිල්ලා තියෙන කවියක් ඔබතුමා අහලා තියෙන නිදොස් කෙනෙක් මෙදියත උපදීනේ නැත.
එහෙමයි.
එතකොට දියෙන් නැව නෑ ගොඩින් නැව දියෙන් රතයද නොයනු ඇත. ඉතින් ඒ නිසා අපි දන්නෝ මේ ලෝකේ උපදින හැම දිනාම වැරදි කරනවා. වැරදි නොකරන කෙනෙක් නැහැ. නමුත් වැරදි කරන අය නැවත නැවත වැරදි කරන්නේ නැතුව තමන් ආයති සංවරයේ පිහිටනවා නම් මම හිතන්නේ ඒකෙන් තමයි අපේ දියුණුව ඇති වෙන්නේ. මේක බුදුහාරෝ අජාසත්ත මහරජුරාට දේශනා කළ තියෙනවා. ඒ කියන්නේ බුදුහාඳුරු දේශනා කරන්නේ අච්චයන් අච්චයතෝ තිස්වා යතා ධම්මං කටිකරෙය්‍ය. බුදුහාරෝ දේශනා කරනවා යම්කිසි කෙනෙක් තමන්ගේ වැරද්ද බව දැනගෙන ඒකට නියම ප්‍රතිකාරය කරනව නම් එයාගේ දියුණුව ඇති වෙනවාමයි. දැන් බලන්න පොතේ උගන්වලා තියෙන කවද යෝපාලෝ මඤ්ඤති බාල්‍යං පඬිතෝ ආපිතේනසු. යම්කිසි කෙනෙක් තමන්ගේ බාල බව නැත්තා නුවණ මද බව තේරුම් ගන්නව නම් ඒ තේරුම් ගැනීමෙන්ම ඔහු පඬිතයෙකි. ධම්මපදේ බාල වර්ග තියෙනවා. ඒ නිසා අපි හැම විටම ඔය හිතන්නට ඕන තමන්ගේ වැරද්දක් නැත්තම් වෙනත් කෙනෙක්ගේ වැරද්දක් අපි පෙන්වලා දෙන්නේ එයාට දෝෂයකට නෙමෙයි. බුදුහාඳුරු පෙන්නන්නේ වෙන කෙනෙක්ගේ වැරද්ද පෙන්වා දීම කොහොමද? නිදී නංව පවත්තාරං යම් පස්සේ වජ්ජ දස්සිනං නිග්ගය වාදින් මේ දාවි තාදිසං පණ්ඩිතං බජේ තාදිසං බජමානස්ස සෙයෝ හෝතින පාපියෝ. නේද? යම් කිසි කෙනෙක් වෙන කෙනෙක්ගේ වැරද්දක් පෙන්නලා දෙනවනම් ඒ තනත්තා හිතන්න ඕන මෙයා මට නිදානයක් පෙන්වා දෙනවයි කියලා. අන්න එහෙම හිතලා තමන්ගේ වැරද්ද සකස් කරගන්නේ ඇත්තන්ට දියුණුවක්ම මිස වැරද්දක් නොවන බව බුදු පියාණන් වහන්සේ ධම්මපදයේ දීම අපිට දේශනා කොට වදාළ. මොකද වැඩිහිටියන්ගේ දැනුගත් අයගේ අත්දැකීම් තියෙන අයගේ ලොකුම යුතුයකමක් වෙනවා අනිත් අයගේ වැරද්ද පෙන්වා දීම. ඒක බුදුහාර සරුවත් මහරහතන් වහන්සේට පෙන්වා දීලා තියෙන්නේ. ඔවා දෙයානුසාසෙය අසබ්බාච නිවාරේ සතං ඉසෝ පියෝ හෝති අසතං හෝති අප්පියෝ. ඔවා දෙය අනුසාසෙය. ඔවා දෙයානුසාසෙය. වාදං කියන්නේ වැරද්ද දැකලා වැරද්ද කරන්න එපායි කියලා කියන. අනුසාසෙය කියන්නේ වැරද්දක් කරන්න ඉස්සෙල්ලා මේක කළොත් මෙහෙම වෙනවයි කියලා කීම. මේ දෙකම අවවාද සහ අනුශාසනා කියන දෙකම වැඩිහිටි අය දැනුගත් අය අධ්‍යක්ෂින් තියන අය විසින් කළ යුතු දේවල්. ඒකයි ඔවා දෙයානුසාසෙය කියලා බුදුආරමේ ගාතය කියන්නේ. එහෙම කරනකොට නුවණැති ඇත්තන්ට ඒ ඇත්ත ප්‍රිය වෙනවා. නුවර මද අයට තමයි අප්‍රිය වෙන්නේ. ඉතින් එහෙම ඇත්ත තමයි අර අපේ ගයන් මහත්තයා කිව්ව විදියට ඒ නුවර මද අය නැත්තම් අවබෝධයක් නැති අය යෝනිසෝ මනසිකාරයෙන් හිතන්න බැරි අය තමයි අන්න මගේ වැරද්දට මට මෙහෙම දොස් කිව්වා කියලා එයින් කලකිරිලා සමහරලාට ආයතනයෙන් පවා බැහැර වෙනවා. රැකියාව එපා කියනවා. සමහරලාට ජීවිතේ නැති කරගන්නවා, සිය දිවි හානි කරගන්නවා. මේ වගේ සමහරලාට එක වචනයක් ඇති කෙනෙකුට මුළු ජීවිතයෙන්ම සමුගන්න එහෙම වෙච්ච අවස්ථා අපේ ඉතිහාසයේ ඕන තරම් තියෙනවා. ඉතින් ඒ නිසා බුදුහාඳුරු උගන්වන්නේ හැම විටම තමන්ගේ වැරද්දක් තියෙනවා නම් ඒ වැරද්ද පිළිගන්න සූදානම් වෙන්න ඕන. මොකද යම්කිසි කෙනෙක් අපේ වැරද්ද පෙන්වා දෙනවා නම් ඒක අපිට නිදානයක් පෙන්වා දීමක් වගේ. ඉතින් එහෙම හිතලා අපි වැරදි හදාගෙන නිවැරදි මිනිස්සු වීමට උත්සාහ කරන්න ඕන. නැතුව වැරදි නැතිව ජීවත් වෙන කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ. ලෝකේ ඉන්න හැම දෙනාම, වැඩ කරන හැම දෙනාම වැරදි කරන අය. මොකද හේතුව අපි ඉතින් මේ අපේ පෘථග්ජන අයනේ. පෘථග්ජන අය කියන්නේම වැරදි කරන අය. නේද? බුදුහාර උගන්වන්නේ සුකරාණි අසාදුනි හිතානි අහිතානිච යං වේ හිතංච සාදුංච තං වේ පරම දුක්ඛරං. නරක වැඩ කරන කී තාම මේ ලේසි. සුකරාණි අසාදුනි හොඳ වැඩ කරන කී තාම අපහසුයි. ඒ නිසා හොඳ වැඩ කරන එක අපහසු බවත් නරක වැඩ කරන එක පහසු බවත් දැන අපි නරක වැඩෙන් අයින් වෙලා හොඳ වැඩෙහි යෙදෙන්නට උත්සාහ කළ යුතු වෙනවා. ඒ නිසා කවුරු අපිට යම් කිසි වෙලාවකින් අපිට අත්වැරදීමක් වෙලා හරි හිතාමතාම හරි නොසිතා හරි අපේ අතින් වරද්දක් වුණාම ඒක කවුරු හරි අපිට පෙන්නලා දෙනවා නම් ඒක නිදානයක් පෙන්නලා දෙන දෙයක් වගේ තේරුම් අර ගැනීමත්, ඒ වගේම එහෙම වැරදි වුණාම ඒක නැවතත් ආයති සංවරේ පිහිටලා නැවතත් ඒ පිරිසුදු පාරිශුද්ධත්වයේ පිහිටලා තමන් ඒක නිවැරදිව කිරීමට අදිෂ්ඨාන කර ගැනීමත් තමයි බුද්ධාගමෙන් දෙන පණිවිඩය අපේ ගායන් මහත්මයා.
එහෙම පෑම්දුරුනේ, මම හිතන්නේ ඔබට හොඳ පිළිතුරක් ලබා දුන්නා. මේ පිළිතුර ඔබට විටින් විට මෙනෙහි කරන්න පුළුවන්. ඔබ සාර්ථකව වැඩ කටයුතු කරන කෙනෙක් නම් පුංචි අතපසුවීමක් සිද්ධ වෙනකොට ඔබට සිත්‍රිදී මැති වෙනවා වෙන්න පුළුවන්. ඒ සිත්‍රිදී මගහරවා ගන්න විදිහත්, ඔබේ හිතට පෞරුෂත්වය ඇති කර ගන්න විදිහත් පූජපාද ආචාර්ය මඩිහේ සුගත සිරිනායක ස්වාමීන් වහන්සේ දේශනා කළා. හම්දුරනේ, අපි කැමති දිනන්න, හැබැයි අපි දන්නවා අපි දිනනකොට තව කෙනෙක් පරදිනවයි කියන කාරණය. හැබැයි අපි දැන දැනත් අපි දිනලා ඉවර වෙලා ඒ පෙරදුණු කෙනා දිහා අපි hina vela ඔහුව පහත් තත්වයකට දමමින් අපි කතා කරනවා නම්, අපි ඒ විදිහට බලනවා නම් එතනත් අපේ දුර්වලතාවයක් තියෙනවා වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි පාසලේ පන්ති කාමරයට යනවා. පුංචි දුවල පුතාලා පන්ති කාමරෙදි ගුරුතුමිය පන්ති නායකයෙක් තෝරනවා. හැබැයි මේ පන්ති නායකයා තෝරන්න යෝජනා කරන්න දෙන්නේ පන්තියේම ළමයිට. එනිසා අපේ හැඳුරුනේ මේ හොඳ ප්‍රවණතාවයක්. එතකොට දැන් පන්ති නායකයෙක් තෝරෙනවා. මේ පන්ති නායකයා තේරුණාම පුංචි දරුවා හිතනවා මාව තේරුවේ පන්තියේ ඉන්න මගේම යාළුවෝ ටික කියලා. මෙන්න මේ වගේ අපේ හැඳුරු මේ නායකත්වයත් එක්ක මගේ මේ ප්‍රශ්නේ එන්නේ. අපි රේස් එකක් දුවනවා වෙන්න පුළුවන්. පාසල් මල්ල ක්‍රීඩා තරඟ වෙන්න පුළුවන්. අපි දිනනකොට අපි දින්නට පස්සේ හිතන්න ඕනේ අපි දිනුවේ අනිත් අය අප්පුඩි ගහපු නිසායි, ඒ අය දිරි ගන්නපු නිසායි මම දිනුවේ කියලා. මෙන්න මේ විදිහට අපි හැමෝටම දිනන්න අපි දරුවෝ පුරුදු කරද්දී ඒ දිනන හැම දරුවෙක්ටම නිහතමානීත්වයක් පුරුදු කරන්න ඕනේ නේද අපි හැමෝටම? කොහොමද මේ බුදුදහමත් එක්ක මෙන්න මේ කාරණේ පාසල් සමාජයට අපි ගලපන්නේ අපි හැමෝටම?
අත් වශයෙන් අපි මාත් හොඳ ප්‍රශ්නයක් ඔබතුමා ඉදිරිපත් කරන්නේ. දැන් අත් වශයෙන් බුදු සමයට අනුව අපි නායකයා කියන්නේ අනිත් හැම විටම අනිත් අය පරදවන, අනිත් අයට දොස් කියන, අනිත් අය කෙරෙහි විවේචනය කරන, ඒ ඇතු හිනාවට ලක් කරන කෙනෙක් නෙමෙයි. බුදුහාර උගන්වන්නේ මූලික වශයෙන් මූලික වශයෙන් පෙන්වා දීලා තියෙන්නේ නායකයා කියන එක්කෙනා, නැත්තම් කල්යාණ මිත්‍රයාය කියන එක්කෙනා නිතරම පියෝජගරු භාවනියෝ වත්තාච වචනක්කමෝ ගම්භීරංච කතං කත්තා නෝචට්ටානේ නියෝජේ. ඒ කියන්නේ එයා නිතරම ප්‍රියශීලී කෙනෙක්, පියෝච, ඒ වගේම ගරු ගාම්භීර පැවැත්මක් ඇති කෙනෙක්. ඒ තනත්තා කවදාවත් නරක වැඩ, දුරාචාර, දුෂ්චරිත ඒවයි යෙදෙන්නේ. පියෝච ගරු භාවනිය වත්තාච වතාවතේ දක්ෂ කෙනෙක්. ඕනම වැඩක් කරන්න පුළුවන් වෙනවා. නායකයයි කියන එක්කෙනාට අතුගාන නම් අතුගාන පුළුවන් වෙනවා, උයන්න නම් උයන්න පුළුවන් වෙනවා. මොන වැඩේ වුණත් කරන්න හොඳ දක්ෂතාවයක් හැකියාවක් තියෙන ඕන. වත්තාච වචනක්කමෝ මිනිස්සුන්ගේ හිත් ඇත ගන්නා සුළු කතාවක් තියෙන ඕන. දැන් සමහර වෙලාවට මේ ඇත්ත දන්නවා සමාජයේ හුඟක් දෙනා අපහසුවට පත් වෙන මේ කතාවේ නරක නිසා, නරක දේවල් හිතට එන දේවල් කියලා සමහර වෙලාවට තමන්ට ලැබෙන්න තියෙන දේ පවා නැති වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා වත්තාච වචනක්කම ගම්බීරංච කතං ගත්තා, ගැඹුරු පුතුල දැනුමක් තියෙන ඕන විෂය පිළිබඳව. ඒ වගේම සුදුසු තැන නුසුදුසු තැන දැන සුදුසු තැනෙහි යොදවීමේ ශක්්‍යතාවයක් තියෙනවා. ඒ නිසා නායකයාය කියන එක්කෙන ඔන්නොයි වගේ අදහස් වලින් පරිපූර්ණ කෙනෙක් වෙන්න ඕන. එයා නිතරම හිතන්නට ඕන තමන් අනිත් අය වෙනුවෙන් ඉදිරිපත් වෙන අනිත් අයගේ හිතේ සන්තෝෂය ජනනය කරන සැනසීම උදාකර දෙන තැනත්තාය කියලා. දැන් බලන්න ඒක අග්ගං සූත්‍රයේදී පෙන්නන්නේ, ජනානං රංජේතිති රාජා, මිනිසුන්ගේ හිත සතුටු කරන තැනත්තා තමයි මේ රජ්ජුරුවයි කියලා කිව්වේ. ඒ නිසා පන්තිය නායකයා කියන්නේ හැම දෙනාගේම හිත සතුටු කරන කෙනෙක් වෙන්න ඕන, හැම දෙනාගේම ප්‍රශ්නෙට ඉදිරිපත් වෙන කෙනෙක් වෙන්න ඕන, හැම දෙනාගටම දුකේදී සැපේදී එන යන ඒ කටයුතු සඳහා කැප වෙන කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම යාට හොඳ හඬ පෞරුෂයක් තියෙන්න ඕන, හොඳ ඒ වගේම ශාරීරික පෙනුමක් තියෙන්නට ඕන. ඒ වගේම යා ඉදිරිපත් කරන අදහස් බොහොම හොඳට විනිවිද යන විදිය වෙන්න ඕන. එහෙම වුණාම තමයි එයාට හොඳ නායකත්වයක් තියෙන්නේ. හැබැයි නායකයා කියන්නේ අනිත් අය දිහා බලලා නැත්නම් අනිත් අය පහත් කරලා කතා කරන කෙනෙක් නම් ඒ පහත් කරලා කතා කිරීමෙන්ම එයාගේ නායකත්වයට විරුද්ධව අනිත් අය පෙළ ගැසෙනවා. ඉතින් ඒ නිසා අපි කිසිවිටකත් අනිත් අය පහත් කරන්න නරකයි, අනිත් අයට දොස් කියන්න නරකයි, අපහාසයට කතා කරන්න නරකයි, ඒ වගේම නරක දේවල් කියලා දොස් කියන නරකයි. බුදුහාර උගන්වන්නේ මාවෝච පරුසංකින්චී වුත්තා පටිවදෙයුතක් කියලානේ. යම්කිසි කෙනෙක් කැත වචනයෙන් බැන්නත් නිහඬව සද්ද නැතුව අහගෙන ඉන්න, බුදුහාර කිසි තැනක කියන්නේ නැහැ කෙනෙක් නරකක් කරාම ඒකට ආයි නරකක් කරන්න කියලා. අකෝදේන ජිනේ කෝදං අසාදුං සාදුනා දිනේ, නරක වැඩ කරන්නාට හොඳ වැඩ කිරීමෙන් දිනන්න, ක්‍රෝධ කරන්නාට ක්‍රෝධ නොකිරීමෙන් දිනන්න, බොරු කියන්නාට ඇත්ත කීමෙන් දිනන්න. මේක තමයි බුද්ධාගමේ ක්‍රමය. ඉතින් ඒ නිසා නායකයෙක් වෙන කෙනෙක් පන්ති නායකයාගේ සිට රටේ රාජ්‍ය පාලකයා දක්වාම සියලුම තැන්වල ඉන්න නායකයෝ කිසිවිටකත් අනිත් අය තලාපෙලා කටයුතු කරන එක, අනිත් අය අවඥාවට ලක් කරන එක, ඇත්තන්ගේ ගෞරවණීය බව නැති කරන එක, ඒක නායකයෙක්ගේ ලක්ෂණය නෙවෙයි. නායකයා කියන්නේ හැම දෙනාටම යහපත පෙන්වන වගේ මනා පෞරුෂයකින් හෙබි, ඒ වගේම අනිත් මිනිස්සුන්ගේ දුකේත් අප තේරුම් ගන්න පුළුවන්, අනිත් එක්කෙනාගේ හද ගැස්ම අඳුරන සුවිශේෂ කෙනෙක් විය යුතුයි. එහෙම වුණු කෙනාට තමයි දීර්ඝ කාලයක් නායකයෙක් වෙලා ඉන්න පුළුවන්. එහෙම නැතුව දැන් පන්ති නායකයෙක් වුණත් අපේ ගයන් මාත්‍යා මතක් කරපු ආකාරයට එමදු සමහර වෙලාවට නරක දේවල් වලට කැමති වෙන, එහෙම නැත්නම් අනිත් අය පහත් කරලා කතා කරන කෙනෙක් වුණොත් මොකද වෙන්නේ? අනිත් පන්ති ඉන්න කට්ටිය එකතු වෙලා ඒ නායකය ඉවත් කරන්න කටයුතු කරනවා. ඒ නිසා කවුරුවත් කැමති නැහැ තමන් පහත් කරලා කතා කරනවට, තමන්ට දොස් කියනවට, තමන්ට නින්දා අපහාස කරනවට. ඒ නිසා අපි අනිත් අය අගය කරලා කතා කරන්න. දැන් බලන්න බුදුහාඳුරන්ගේ තිමිච්ච ප්‍රධානම ගුණයක් තමයි පුබ්බවාසී. පුබ්බවාසී කියන්නේ කෙනෙක් එනකොට ඉස්සෙල්ලම කතා කරන්න බුදුහාඳුරෝ. දැන් බලන්න අපේ සමාජයේ මේ ගුණේ කොච්චර සමහර ඇත්තන්ට ඒක ඇත්තෙම නැහැ. දැන් අපි මුලින්ම කවුරු හරි දැක ගමන් ඉස්සෙල්ලම කොහොමද අපේ මහත්යෝ කියලා කතා කරන්න පුරුදු වෙන්න ඕන. ඒක බුදුහාඳුරන්ගෙන් අපි ලබාගත් ගුණයක්.
එහෙමයි.
ඒක හරීම අවශ්‍යයි. දැන් එතකොට තමයි කෙනෙකුට හිතෙන්නේ ආ මේ මහත්යා මාව පිළිගත්තනේ, මේ ආමඳුරෝ මාව පිළිගත්තනේ, මේ තනත්තා මාව පිළිගත්තනේ. එතකොට අභිමානයක් Tamanට ඇති වෙනවා එයත් සමග ඉදිරියට කටයුතු කරන්න. එහෙම නැත්නම් hina වෙන්නවත් නැතුව පැත්ත බලන්න නැතුව ඔරෝවගෙන හිටියොත් එහෙම මොකද වෙන්නේ? එතනින්ම ආපු තනත්තාගේ හිත බිඳෙනවා. ඉතින් ඒ නිසා අපි සමාජය ආශ්‍රය කරනකොට මෙන්න මේ කල්යාණ මිත්‍රයාගේ තියෙන ලක්ෂණ හිතට අරගෙන ඒ කල්යාණ මිත්‍රයින් වශයෙන් අපි අනිත් අය ඇසුරු කරන්න අදිෂ්ඨාන කරගන්නව නම් අපිට පන්තිකාවරේ සිට රටේ රජ්ජුරුව දක්වා වින්න හැම තැනකම ප්‍රධානීන්ට හොඳ ඉදිරි අනාගතයක් ඉදිරි දැක්මක් ඇති කර ගැනීමේ ශක්්‍යතාවය ඇති වෙන බව මෙහිදී පෙන්වා දෙන්න පුළුවන්.
එම පැහැඳුරුනේ කිමෙන් කිමෙන් අසපුව ධර්ම සාකච්ඡාවේ අවසන් මිනිත්තු කිහිපයකට අප ළඟා වෙන්නට නියමිත වෙලා තියෙනවා. අපේ හැමෝටම ගමේ පාසලින් ප්‍රාථමික අධ්‍යාපනය ලබාගෙන ඉන් අනතුරුව නගරේ පාසලකට ඇවිල්ලා ජාතික පාසලක් කරා යොමු වෙලා විශ්වවිද්‍යාල ගිහිල්ලා මේ සියලු අධ්‍යාපනයන් ලබාගෙන උපාධියත් ලබාගෙන ඒ උපාධිය ලබා ගත්තත් එතන ඉන්න ඕනෙත් අර ගමේ ප්‍රාථමික අධ්‍යාපනය කරා යොමු වුණ ශිෂ්‍යයාමයි මේ උපාධියක් අරගෙන එළියට ඇවිල්ලා ඉන්නේ. එතකොට අම්මා තාත්තා ගමේ ඥාති හිත මිත්‍රාදීන් එතකොට ගම්වැසියන් මේ හැමෝම බලාපොරොත්තු වෙන්නේ අර ගමේ හිටපු චරිතයමයි. හැබැයි සමහර වෙලාවට අපි අධ්‍යාපනය තුළින් උපාධිය තුළින් මේ සියල්ල ලබාගෙන අපේ උපාධියත් එක්ක අපේ සමහර ගති පැවතුම් වෙනස් වෙනවා නම් අපි යම් කිසි තැනකට ආවට පස්සේ අපේ සමහර සිතුම් පැතුම් වෙනස් වෙනවා නම් අර අපිට ආදරය කරපු පිරිසම අපිට චෝදනා කරන්න පටන් ගන්නවා. උදාහරණයක් විදිහට පහුගිය දිනවල ශ්‍රී ලංකාවේ හැමදෙනාම ආඩම්බර වුණ කාරණයක් තමයි සිංහල බෞද්ධ කියන්න ඔබ බය වෙන්න ඕනේ නැහැ. ඔබ පෞරුෂත්වයකින් ඔබ ආදරයකින් ඒ වචන ටික කියන්න පුළුවන් වෙන්න ඕනේ විදිහට අතිගරු ජනාධිපතිතුමන්ගේ මේ වචන පෙළත් එක්ක හැම දිනාටම සිංහලකම ගැන බෞද්ධකම ගැන මහලොකු අභිමානයක් දෙනුනේ. ඒ අභිමාන එනකම් බොහෝ දෙනෙක් බලාගෙන හිටියා. හැබැයි තමන් සිංහල බෞද්ධ කියලා කියනකොට ඒක තව කෙනෙකුට හානියක් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට සිංහල බෞද්ධ කෙනා තමයි වැඩිපුරම කතෝලික ජනයාට ආදරය කරන්නේ, මුස්ලිම් ජනයාට ආදරය කරන්නේ. කෙනෙක් තමන්ගේ ආගමට ජාතියට ආදරය කරනවා නම් එහා සමානවම අනෙක් ජාතියටත් ආදරය කරනවා. මෙන්න මේ කාරණේ අපේ හාමුදුරනේ පෙන්වා දෙනවා. සමහර වෙලාවට මහා උගතුන් වියතුන් ඒ තමන්ගේ ජයග්‍රහණ ලබා ගත්තට පස්සේ කිසිදු දිනක ඔහුගේ ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳව ඒ පාසල පිළිබඳව සිහිපත් කරන්නේ නැහැ. ඔහුගේ ගම ගැන සිහිපත් කරන්නේ නැහැ. ඔහු හැමතිස්සෙම ජනප්‍රියත්වයේ තියෙන තැනත ගැන තමයි ඔහු සිහිපත් කරන්නේ. මම කැමතියි අපි හඳුනු මෙන්න මේ මුල නැවත මතකාවර්ජනය කිරීම පිළිබඳව සිහිපත් කරන්නට අපි හඳුනු.
හොඳම අයත් වශයෙන් අපේ ගායන් මහත්මයා මේ වර්තමානයේ දැවෙන ප්‍රශ්නයක් ඔබ හුඟ දෙනකොට වෙලා තියෙන මුල අමතක වීම, වෙනසීමට මුලය මුල අමතක වීම කියලා අපි පුංචි කාලේ ඉගෙනගෙන තියෙනවා. කෙනෙක් වෙනසීමට ප්‍රධානතම හේතුවක් තමයි මුල අමතක වෙන එක. ඒ නිසා අපි හැම විටම මුල ගැන සිහි කරලා දැන් ගහක කොච්චර හොඳට ගෙඩි හැදුනත් ගහේ ගෙඩි කොච්චර හොඳට තිබුණත් ගහේ මුල හොඳ නැත්තම් ඒ ගෙඩි වලට වැඩි පැවැත්මක් නැහැ. මේකට ලස්සන කතාවක් අපේ පාලි පොතේ තියෙනවා අපේ මහත්තෝ. අකාලේ ඵල ගන්හාපණං. අය කියන්නේ මොකද මේ අමතර වෙලාවක නැත්තම් නොකල්හි ඵල හට ගැනීම කියලා. එක තරුණයෙක් හිටියා. මේ තරුණයා හරි අහිංසක ළමෙක්. මිනිස්සයා මොකද කරන්නේ, එක්තරා මිනිස්සෙකින් කෙනෙක් ගස්වල අඹ ඵල උපද්දවන. ඉතින් මෙයා හම්බෙලා මෙයාගේ මන්ත්‍රයක් මෙයාගේ ළඟ තියෙනවා. ඒක ඉල්ලගෙන මේක දිග කතාවක් කාලේ නැති හින්දා මම කෙටියෙන් කියන්නේ. එතකොට මොකද උනේ, දැන් මේ මන්ත්‍රයට අනුව මේ මන්ත්‍රේ අරගෙන ඉගෙනගෙන ගිහිල්ලා වතුර භාජනයකට මේ මන්ත්‍රයෙන් වතුරලා ඕනම අඹ ගහකට ඉස්සම ඒ අඹ ගහේ එවෙලම මල් හැදිලා පුංචි ගෙඩි හැදිලා ලොකු වෙලා පැහිලා ඉදිලා හොඳ අඹ හැදෙනවා. ඉතින් මොකද වෙන්නේ, මෙයා දැන් මේක වෘතියක් වශයෙන් අඹ මේ ගස්වලට ඉහිලා වතුර මේ විදියට දැන් ගෙඩල්ල විකුරනවා. එතකොට දැන් කට්ටිය ඇවිල්ලා අඹ ගන්නවා. මෙයාට අඹ තියෙන කාලේනේ අඹ නැති කාලේ තමයි මේක කරන්නේ. එතකොට මොකද වෙන්නේ, හුඟ දෙනෙක් මේ ලොකු මුදලකට මේ අඹ ගන්නවා. අර ගත්තනම් මෙයාට ඉතින් බොහොම සුළු කාලයකදී සෑහෙන මුදලක් හම්බ වෙනවා. එතකොට මොකද වෙන්නේ, එක දවසක් රජ්ජුරුව යනකොට මේ අඹ දැක්කම අඹ ගත්තා. දැකලා අරගෙන ඉපාර ඇහුවා, ඔයා කොහමද මට පුළුවන්කෝ ඕනම අඹ ගහක මේ කරන්න. එපාර මොකද කරන්නේ, මෙයා එක්කන් ගියා රජුරුවන්ගේ අඹ උයනට. ගිහිල් ඉවර වෙලා මේ අඹ ගහේ අඹ හදන්නේ කොහොම, වතුර එකක් ගේන්නේ කොහොම, වතුර එක ගාලා මතුරුල ඉවරලා ඉස්ස විතර අර කිව්වාගේ මල් හැදුනා, ගැට හැදුනා, ගෙඩි වුණා, ලොකු වුණා, මේරුවා, එපාර ඉදුණා. දැන් රජුරුව ඇතුළු පිටිස අඹ කාලා හරි සතුටු වුණා. එපාර මෙයාගෙන් අහුවෝ, යාට කොහෙන්ද මේක ඉගෙන ගත්තේ? ඒතර මේක උගන්නපු ගුරුතුමා බොහොම පහත් කුලයක එක්කෙනෙක්. ඒ ගුරුතුමා මෙයාට කිව්වා, පුතේ උඹ මේකෙන් මිල මුදල් හොයාගෙන ජීවත් වුණාට කමන්නේ, හැබැයි කවුරු හරි ඇහුවත් උඹට කවුද මේක කියලා දුන්නේ කියලා ඔබ හැම අනිවාර්යයෙන්ම කියන්න ඕන, මමයි උඹට මේක කියලා දුන්නේ කියලා. මේ පහත් කුලේ එක්කෙනෙක්ගෙන් ඉගෙන ගත්ත කියලා. එපාර එහෙම කිව්වට පස්සේ මේ හා හොඳයි කියලා ඒ පොරොන්දුවමත් තමයි මේක කියලා දුන්නේ. ඒ පාර ඉතින් මොකද දුන්නේ, දැන් මෙයා ඇහුවම දැන් රජ්ජුරුවන්ට කියන්න ලැජ්ජයිනේ, මේ අර වගේ පහත් කුලේ කෙනෙක්ගේ උගෙන ගත්තේ කියලා. පස්සෙ මොකද කියන්නේ, මෙයා කෝ අසවල් දිසාපාමොක් ඇදුරුතුමා තමයි මට ඉගැන්නුවේ කියලා. ඒ පාර ඉතින් රජ්ජුරුව බොහොම සන්තෝෂ වෙලා, එහෙනම් මෙන්න මේ පැත්ත එක අහෙත් අඹ හදන්නේ කියලා කිව්වා. ඉතින් දැන් පස්සේ මොකද කරන්නේ, වතුරෙක් ගාලා වතුරනෝ වතුරනෝ එන්නේ නැහැ මතකේට. එප ආරාධනය දැන් කරන්න දෙයක් නැහැ. මෙයා වතුරක වීසි කළා දාලා ඉක්මනට දිව ගුරුතුමා ගෙදරට ගිහින් ඉවරලා කිව්වා, "නේ ස්වාමීනි, මට මේ මතක නැතුණා. මොකද එහෙම උනේ ඇයි? ඔයා මොකද්ද කිව්වේ එහෙම කියලා?" හැව එපාර කිව්වා, "මෙහෙම සිද්ධියක් වුණා විස්තර. ආ ඇත්තද? මම ඔයා පොරොන්දු කරගෙන නේද මේ කියලා දුන්නේ? දැන් ඉතින් මට කරන්න දෙයක් නැහැ යන්න කියලා කිව්වා. ඉතින් පස්සේ ආට ඒ මන්ත්‍රේ මතක් උනේම නැහැ. ආ ඒ නිසා ওই කතාවෙන් අපිට දෙන පණිවිඩේ මොකද්ද? මුලාමත කරන එක ඉතාම භයානක බව. ඉතින් ඒ නිසා අපි ඉගෙන ගන්නකොට මොන තරහතරමක ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගත්තත් අපිට ඒ මුල් ගුරුවරයා හොඳට මතක තියෙන්න ඕන. මුල් ගුරුවරයා අමතක වුණොත් අපිට ශිල්පය ඇත්තනම් පිහිටන් නැති තත්වයට පත් වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා අපි කවදාවත් මුලාමත කරන්න නරකයි. ඉතින් ඒ වගේම අපේ අම්මා, අපේ තාත්තා, අපේ අයියා, අපේ අක්කා මොන තරහතරමට ගියත් අපේ අය, මුල් අය, අපිට උදව් කරපු අය, අපේ ගුරුවරු, අපේ හැම දෙයක්ම කරලා දුන්නු අය අපි කවදාවත් අමතක කරන්න නරකයි. මිනිස්සුන්ට මිල මුදල් කියන ඒවා ලබා ගන්න පුළුවන්. නමුත් ගුණධර්ම කියන ඒවා එක සැරේට ලබා ගන්න බෑ. ඒවා ක්‍රමයෙන් දියුණු කරන්න ඕන ඒවා. ඒ නිසා මම හිතනවා අපේ ගයාන් මහත්තයට මේ කතා පුවතෙන් වුණත් ඔබතුමාගේ ප්‍රශ්නයට හොඳ පිළිතුරක් ලැබෙනවා ඇති කියලා.
එහෙම පැහැඳුරුනේ. අවසන් මිනිත්තු කිහිපෙත් මෙන්න මෙවැනි ප්‍රශ්නයක් අහන්න හිතුන අපේ හැඳුරුනේ. තමයි අපේ හැඳුරුනේ. සමහර වෙලාවට අපි පන්සලට ගියපු පළියට දැන් මම පන්සල් යනවා, මම ආගමික වතාවත් කරනවා, මම කරන්නේ මගේ හිතේ ශ්‍රද්ධාවෙන්. හැබැයි මම පන්සලට ගිහිල්ලා මේ විදිහට ආගමික වතාවත් කරපු පළියට මට තව කෙනෙක්ට චෝදනා කරන්න බෑ, ඔයා පන්සල් එන්නේ නැහැ, ඔයා බෞද්ධයෙක් නෙමෙයි, ඔයා මේ විදිහට ආගමික වතාව සිද්ධ කරන කෙනෙක් නෙමෙයි කියලා මට චෝදනා කරන්න අයිතියක් නැහැ නේද අපේ හැමෝම? සමහර වෙලාවට ඔහු මට වඩා හිතින් වෙන්න පුළුවන්, ශ්‍රද්ධාවෙන් කටයුතු කරන කෙනෙක් වෙන්න පුළුවන්. මෙන්න මේ කාරණේ අපේ හැමෝටම පෙන්වා දෙන ඉතාමත් වටිනා. සමහර වෙලාවට අපි මේ ආගමික වතාවත් තුළදී, එහෙම නැත්නම් මේ වැඩසටහන් වලදී තව කයකට චෝදනා කරන්න පෙළඹිලා තිනවා. මේ චෝදනා කරන්නේ මේ ආගමික වතාවත් තුළ නියැලෙන අපිමයි. ඒ නිසා අපේ හැමෝටම මෙන්න මේ කාරණේ සිහිපත් කරන අවසන් මිනිත්තු කිහිපය තුළ ඉතාමත් වටිනවා.
ඇත්ත වශයෙන්ම අපේ මාතු මේකට නම් හේතුව මානයනේ. මානය කියන අකුසලයේ හිතට ආවට පස්සේ දැන් එයා තමන් උසස් ත්‍රිත්තය පහත් කියන හැඟීමට
එනවා.
ඒක ඇත්ත වශයෙන් අපි මාත්‍රෝ සෝතාපන්න ආදී මාර්ගඵල වලට පත් වෙලා පව තියෙනවායි කියලා තමයි පොතේ උගන්වන්නේ.
එහෙමයි.
අත්තුක්කංශනේ පරමම්බණය තමා උසස් කොට දැකීම සහ අනිත්ය පහත් කොට දැකීම. ඉතින් මේ මානය නිසා ඇති වෙන ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා මානය කියන එක මොකද්ද කියලා තේරුම් අරගත්තොත් මේ ප්‍රශ්නේ කවදාවත් එන්නේ නැහැ. බුද්ධහගත ගන්න නියතමානිත්වයනේ. නියතමානිත්වය තමයි බුදුසමය අගය කරලා තියෙන්නේ. බුදුහාරෝ කිසිතරකදී මානෙන් ඉදිමිච්ච දේවල් වලට කැමති වෙලා නැහැ. උන්වහන්සේ හැම විටම පෙන්වුවේ නියතමානී කෙනෙක් බිහි වෙන්න අවශ්‍යයි කියන එකයි. ඉතින් ඒ නිසා මානේන මක්කටෝ හෝති, අතිමානේන කුක්කුරෝ කියලා ওই පොතේ තියෙනවා. මානේ නිසා වඳුරෙක් වෙනවා, අතිමානේ නිසා බල්ලෙක් වෙනවා. ඉතින් අන්න එහෙම වෙන්න කැමති අය තමයි ওই මානේ දිනු කරගන්නේ.
එහෙමයි.
ඉතින් ඒ නිසා ওই ඒ අදහස හිතට ගත්තොත් කවදාවත් මානේ ඇති කරගන්නේ නැහැ. මානෙන් මිය ගියාට පස්සේ ওই සතුන් වෙලා තමයි උපදින්නේ කියලා පොතේ තියෙන්නේ. ඉතින් ඒ නිසා ඕවා එහෙම තමන්ට වඩා තමන් අභිවවා යන්න නැත්නම් අනිත් අය අභිවවා යන්න ඒ විදිහේ අදහස් වලින් කටයුතු කරොත් අන්තිමට තමන්ගේ ඉරණම ඕකයි. ඒ නිසා අපි එබඳු දේවල් ඇති කරගන්න නැතුව අවබෝධයෙන් සමාජයේ කටයුතු කරලා හැම දිනාටම ප්‍රයෝජනවත්, හැම දිනාගේම දියුණුව පතන සදැහැති මිනිසුන් වෙන්න අදිෂ්ඨාන කර ගැනීම අවශ්‍යයි කියන එකයි මට කියලා දෙන්න පුළුවන් වෙන්නේ.
එහෙම ප්‍රියම්තුරුනේ, අද අසපුව ධර්ම සාකච්ඡාවේ ආරම්භක මිනිත්තුවේ සිට මේ දක්වාම පූජ්‍යපාද නුගේගොඩ ගංගඩවිල පඤ්ඤෝදයාරාමය, ගාල් උණුවටුන පීල්ලගොඩ චෛත්‍ය අලංකාර පිරිවෙන යන උභය විහාරාධිපති, කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය මඩිහේ සුගත සිරිනායක ස්වාමීන් වහන්සේ මේ විදිහට අසපුව ධර්ම සාකච්ඡාවෙන් අපේ තරුණ දුවල පුතාලට, වැඩිහිටි අම්මලා තාත්තලට උතුම් වූ ධර්මයේ විග්‍රහ කර දුන්නා. විතරක් නෙමේ, අවසන් මිනිත්තු කිහිපයේදීත් මේ තිරිසන් සතුන්ගෙන් අපේ මානය බිඳ දමන්නේ කොහොමද කියන කාරණේත් උන්වහන්සේ පෙන්වා දුන්නා. ඉතින් ඔබට නිතර දෙවිලේ සමහර වෙලාවට ඔබ මගතොටේ වෙන්න පුළුවන්. ඕනම තැනක යනකොට ඔබ තිරිසන් සතෙක් දකින්නවාම, ඉතින් සතෙක් දැකපු ගමන් ඔබට හිතෙන්න පුළුවන් අන්න මානය පමණට වඩා තිබුණොත් මට ඉපදෙන්න වෙන්නේ මෙවැනි ආත්මයක කියලා. ඉතින් මේ විදිහට මේ ප්‍රායෝගික සමාජයෙන් උදාහරණ අරගෙන අසපුව ධර්ම සාකච්ඡා මේ විදිහට විචිත්‍ර ධර්ම කතික දේශකයන්න් වහන්සේලා උදාහරණ සහිතව අසපුව ධර්ම සාකච්ඡාවෙන් මේ උතුම් වූ ධර්මය ඔබට පැහැදිලි කර දෙනවා. ඉතින් අද දවසේ වැඩම අවදාළ කොළඹ විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය ආචාර්ය මඩේ සුගත සිරිනායක ස්වාමීන් වහන්සේට දෙරණමාද ජාලේ ගෞරවනීය පුණ්‍යානුමෝදනාව මේ මොහොතේ සිද්ධ කරන උන්වහන්සේ විශේෂයෙන්ම තරුණ දුවල පුතාලට මේ අධ්‍යාපනය ලබා දෙන නායක ස්වාමීන් වහන්සේ නමක් විදිහට අපි තම සතුටු වෙනවා. අද අසපුව ධර්ම සාකච්ඡාවෙන් මේ විදිහට මුළු රටකට දහම් අවබෝධය ලබා දෙන්නට වැඩම කිරීම වෙනුවෙන් ඉදින් අදට අසපුව ධර්ම සාකච්ඡාව මෙතකින් නිමා කරනවා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ විධායක වැඩසටහන් නිෂ්පාදික අපේ දිල්ලුක්ෂි සෙනවිරත් මහත්මියත් අපි ගෞරවනීය ස්තුතිය පුද කරමින් FM දෙරණ අහපු ශ්‍රවණය කරපු හැම දිනාටමත් අපි ගෞරවනීය ස්තුතිය පුද කරමින් අසපුව ධර්ම සාකච්ඡාව මෙතකින් නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. මා ඔබ හිතවත් ගයන් සඳීප ලබන සතියන්තයේදී අප හමු වෙමු. ඔබට තෙරුවන් සරණයි.
ධර්මයේ තුලින් ජීවිතය දකින්න FM දෙරණ අසපුව ධර්ම සාකච්ඡාව.